නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යේ භුයේන කෝ කච්ඡායන ලෝකෝ අත්ති තංචේව නත්ති තංච ලෝක සමුදයං කෝ කච්ඡායන යතා භූතං සම්මප්පඤ්ඤාය පස්සති යා ලෝකේ නත්ති තිසන හෝති ලෝක නිරෝධං කෝ කච්ඡායන යතා භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ අත්ති තිසන හොಂತಿ ධර්ම ශ්‍රවණාභිලාෂී සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුකින් නිවීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ මේ උතුම් සද්ධර්මයෙන් බෙදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා මේ මොහොතේදී හැම දිනාම තමන්ගේ හිත නොයෙක් නොයෙක් අරමුණු වල දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. විශේෂයෙන් මට මතක් කරන්ට තියෙන්නේ මේ වෙලාවේදී මම මේ අද දේශනා කරන දහම් පරයය ටිකක් බොහොම ගැඹුරුයි. ඉතින් මනා නුවණ ඇතුව සසර දුකෙන් මිදීමේ අදහස් ඇතුවම මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕනේ. විශේෂයෙන්ම අද දේශනාවෙන් මම බලාපොරොත්තු වෙන්නේ ලෝකෝත්තර සද්ධර්ම මාර්ගයේ ඥාන දර්ශනය ඇති කරගන්න ආකාරය පිළිබඳවයි. ඒකෙන් මම මතක් කළේ මේ ලෝකේ සම්මා දිට්ඨිය භාග්‍යතුන් වහන්සේ දේ ආකාරයකින් බෙදා දක්වා වදාලා කර්ම සහිත සම්මා දිට්ඨියක් තියෙනවා. කම්මසකතා ඥානෙ මුල් කරගෙන ඒකෙන් අකුසල ධර්ම නොකොට කුසල ධර්මයන් කිරීම ගැන භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ ලෝකයට එක්තරා ආකාරයක නිවැරදි දැකීමක් ඒ මට්ටම. නමුත් මෙතනදී මේ පරියායේදී ඒ ලෝකයේ තුල පවතින මට්ටමනුත් ඔබ ඥාන දර්ශනයක් ගැන මතක් කරනවා. මේ තුලින් පෙන්වන්නට හදන්නේ ලෝකයේ තුල කරන යහපත වැරදි ඒක එපා කියන කාරණාව නෙවෙයි. ඒ නිසයි මම මතක් කළේ මේක නුවණින් බැලිය යුතුයි කියලා. ලෝක නිරෝධය පිණිස නැත්තම් ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය පිණිස විශේෂ නුවණකින් බැලිය යුතු සාක්ෂාත් කළ යුතු දහම් පරයයක් ගැනයි භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයෙන් පෙන්වා වදාළේ. ඒ නිසා මේක කවලම් කරගන්නට පටලවා ගන්නට එපා. එහෙනම් කුසල ධර්මද අපි නොකල යුතුයි කියලා. ඒ කුසල ධර්ම කරලා ලෝකෙ තුල යහපත් වෙන සිද්ධිය වෙනමම සිද්ධියක් වෙනමම පරයයක් වෙනමම ක්‍රමයක් ලෝක නිරෝධයේ පිණිස සසර සියලුම සසර දුකෙන් මිදීම පිණිස නිවන පිණිස පවතින ඒ මාර්ගය වෙනම ක්‍රමයක් වෙනම පරයයක්. ඉතින් මෙතනදී මේ ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාව නැත්තම් ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනය ප්‍රකට කරගන්න ලැබෙන එක්තරා ක්‍රමයක් තමයි අද මේ දේශනාව තුළින් විද්‍යමාන වෙන්නේ. ඒ නිසායි මම මුලින් මතක් කළේ මේක ඉතාසියුම් ගැඹුරු ධර්මතාවයක් කියලා. පින්වතුනි, එක්තරා අවස්ථාවකදී භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාම වැඩ ඉන්න කාලෙදී කච්චායන ගොත්ත කියන ස්වාමීන් වහන්සේ ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා එක තැනක ඉඳගෙන අහනවා, භාග්‍යතුන් වහන්සේ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ කොපමණකින් සම්මා දිට්ඨිය වෙනවද, කොපමණකින් සම්මා දිට්ඨියක් වෙනවද කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. ඒ බුහියේනකෝ කච්චායන ලෝකෝ අත්ිතංචේව නත්ිතංච. කච්චායන බොහෝසෙයින්ම මේ ලෝකය ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා. එක්කෝ යමක් ලෝකේ සත්පුද්ගල භාවයෙන් වේවා අවිඥානික අචේතනික වස්තුන්ගෙන් වේවා ඇතැයි යන කාරණාවෙන් නතර වෙනවා ඇතැයි කියලා කියනවා. සමහර කෙනෙක් ලෝකේ නැතැයි කියලා කියනවා නැතැයි කියන කාරණාවෙන් නතර වෙනවා. ඒකයි මේ ලෝකය බොහෝ සෙයින්ම ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ඊට පස්සේ කච්චායන ලෝක සමුදයං කෝ කච්චායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. කච්චායන යම් කිසි කෙනෙක් මේ ලෝකයේ ඇති වෙන හැටි ඇත්ත ඇති හැටි දැක්කොත් එයා කවදාවත් නැහැයි කියලා කියන්නේ නැහැ. ලෝක නිරෝධං කෝ කච්චායන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. කච්චායන ලෝක නිරෝධේ ලෝකේ නැති වෙන ක්‍රමය යම්කිසි විදිහකදී නුවණින් යම්කිසි කෙනෙක් දැක්කොත් කිසි කලකත් ඇතයි කියන්නේ. ඒතේතේ උභෝවන්තේ අනුපගම්ම මජ්ජේන තතහගතෝ අභිසම්බුද්ධා. මේ ඇත සහ නැත කියන අන්ත දෙකට නොපෙමින මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ුනේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ කච්චායන ගොත්ත සූත්‍රයේදී කච්චායන ගොත්ත හාමුදුරන් වහන්සේට මතක් කළා. මෙතනදී පින්වතුනි අපි පොඩ්ඩක් බලන්නට ඕනේ ලෝකේ ඇත සහ නැත කියන අන්ත දෙක ඇසුරු කරනවා. එතකොට මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන් අපි මිදෙන්නේ කොහොමද මේ මධ්‍යම ප්‍රතිපදාවට පැමිණිලා? නැත්තම් මේ අන්ත දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවට අපි පැමිණෙන්නේ කොහොමද කියලා නුවණින් බැලිය යුතුයි. එතනදී අපි මෙහෙම කාරණාවක් බලමු. අද දවසේදී වර්තමානයේදී අන්‍ය ශාසනික පැත්තකින් තබමු. බෞද්ධ කියන අපේ ලෝකවාසී ජනතාව දිහා බැලුවත් බොහෝ සෙයින් මේ අන්ත දෙක ඇසුරු වෙච්ච බවක් ඇසුරු කරන බවක් පෙනෙනවා. ඒ ගැන අපි මෙන්න මේ විදිහට බැලුවොත් දැන් අපි ගොඩාක් දෙනෙකුට හිතෙන කාරණාවක් තමයි බහුතරයක් ඇසුරු කරන පැත්ත තමයි ලෝකයේ ඇතයි කියන පැත්ත. සීමිත පිරිසක් ඉන්නව නැතයි කියන පැත්ත. අපි අවශේෂ ධර්මයන් පැත්තකින් තබලා මෙන්න මේ පරියායෙන් බලමු. දැන් බොහෝ දෙනෙක් හිතනවා අපායක් තියෙනවය, මනුස්ස ලෝකයක් තියෙනවය, දිව්‍ය ලෝකයක් තියෙනවය, බ්‍රහ්ම ලෝකයක් තියෙනවය කියලා ඇතැයි කියන පැත්තට පැමිණිලා අකුසල කර්ම නොකොට කුසල කර්ම කරන්ට යෙදෙනවා. මම මුලින් මතක් කළා මේ දේශනා පරියාය පටල ගන්නට එපා. මම අද මතක් කරන්නේ මේ දේශනාව තුළින් කම්මස කතා ඥානය ගැන නෙවෙයි ලෝකෝත්තර මාර්ග ඥාන දර්ශනයක් ගැනයි කියන කාරණාව මුලින් මතක් කළා. ඒ බවත් මතක තියා ගන්නට මේ ඉතා සියුම් ධර්මතාවයක් ගැනයි පැහැදිලි කරන්නේ. එතකොට මෙන්න මේ පිරිස ඇතැයි කියන අන්තය ඇසුරු කළා තියෙනවා. අපායක් තියෙනවා, මනුස්ස ලෝකේ තියෙනවා, දිව්‍ය ලෝකේ තියෙනවා, බ්‍රහ්ම ලෝකේ තියෙනවා කියලා ඇතැයි කියන අන්තයක් ඇසුරු කරනවා. තව පිරිසක් ඉන්නවා අපාය කියලා එකකුත් නැහැ, දිව්‍ය ලෝකේ කියලා එකකුත් නැහැ, බ්‍රහ්ම ලෝකේ කියලා එකකුත් නැහැ. මේ තියෙනවා නම් ඔක්කොම තියෙන්නේ මේ මනුස්ස ලෝකේ තමයි කියලා නැතයි කියන අන්තයකට පැමිණලා ඉන්නවා. මෙතනදී පින්වතුනි කෙනෙකුට ඇතැයි කියන අන්තෙ මිදෙන්න පුළුවන් හැබැයි නැතැයි කියන අන්තෙට වැටෙනවා ඒ අය. අපායක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, බ්‍රහ්ම ලෝකයක් තියෙනවා, මනුස්ස ලෝකයක් තියෙනවා කියලා ඇතැයි කියන අන්තයෙන් කෙනෙක් මිදෙනවා. එතකොට එයා වැටිලා තියෙනවා අපාය නැහැ, දිව්‍ය ලෝකේ නැහැ, බ්‍රහ්ම ලෝකේ නැහැ කියන උච්ඡේදවාදයට. කෙනෙක් අපාය නැහැ, දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කියලා එකක් නැහැ කියලා නැතයි කියන අන්තයෙන් මිදෙනවා. හැබැයි එතකොට එයා ඇතයි කියන අන්තයට වැටිලා දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, අපායේ තියෙනවා කියන අන්තයකට වැටෙනවා. එතකොට එයා නැතයි කියන එකෙන් මිදෙනවා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ අන්ත දෙකෙන් මිදෙන්න, එතකොට එකාන්තිකෙ මිදලා තව අන්තයකටපත් වෙන කෙනා, තව අන්තිකෙ මිදලා තව අන්තයකටපත් වෙන කෙනා අන්ත දෙකෙන් මිදුණා කියන්නේ නැහැ. අන්ත දෙකෙන් ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම මිදුණා කියලා කියන්නේ ඇතයි කියන සතර අපායක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, බ්‍රහ්ම ලෝකයක් තියෙනවා කියන ඇතයි කියන අන්තයෙන් මිදෙනවා. හැබැයි ආ අපායක් නැහැ, දිව්‍ය ලෝකයක් නැහැ, බ්‍රහ්ම ලෝකයක් නැහැ කියන උච්චේ දෘෂ්ටියට වැටිලා නෙමෙයි. එහෙම වැටෙන්නේත් නැහැ. කෙනෙක් නැතයි කියන අන්තයෙන් මිදෙනවා. හැබැයි අපායක් තියනවා, දිව්‍ය ලෝකෙ තියනවා, බ්‍රහ්ම ලෝකෙ තියනවා කියන අන්තයට වැටිලා නෙමෙයි. අපායක් නැහැ, දිව්‍ය ලෝකයක් නැහැ, බ්‍රහ්ම ලෝකයක් නැහැ කියන නැතයි කියන අන්තයෙන් මිදෙනවා, ඇතයි කියන එකටපත් නොවි. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙකුට ඇතයි කියන දෘෂ්ටිය අතහරින්න පුළුවන් නම් නැතයි කියන එකටපත් නොවි මේ සියලුම ලෝක නැතයි කියන දෘෂ්ටිය මිදෙන්න පුළුවන් නම් තියෙනවා කියන එකට නොඇටි. මෙන්න මේ ක්‍රමයට කියනවා අන්ත දෙකෙන්ම මිදුණා කියලා. එතකොට ඒතේතේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තතහගතෝ අභිසම්බුද්ධා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ ඒකට. මේ අන්ත දෙකට නොපෙමින මධ්‍යම ප්‍රතිපදාවෙන් තමයි භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළේ. එතකොට ඒ කාරණාව ගැන බලන්නට ඕනේ අපි කොහොමද කියලා. එතකොට ඒ සූත්‍රයේම යටින් පෙන්නනවා මේ අන්ත දෙකට නොපැමිණ මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම දේශනා කළා කොහොමද. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භව කියන භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ කියන මෙන්න මේ පටිච්චසමුප්පාද පරියාය පෙළ දහම පෙන්නනවා ඒ ඔස්සේ. එතකොට එහෙනම් අදත් අපිට මේ අන්ත දෙක යම් කිසි කෙනෙකුට අතහරිනවා නම් අතහරින්න වෙන්නේ, අතහරින්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ වීමෙන්, අවබෝධ කර ගැනීමෙන්. ඒ අවබෝධය හරහායි. පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ නොවි යම් කිසි කෙනෙක් මේ අන්ත දෙකෙන් මිදෙනවා කියන එක විද්‍යමාන නැහැ. එහෙම වෙන්නේ නැහැ කවදාවත්. මොකද ලෝකයට පුළුවන් මේ අන්ත දෙක ඇසුරු කරන්ට. භාගතුන් වහන්සේ මුලදිම දේශනා කළා යේ භුයේනකෝ කච්චායන ලෝකෝ අත්ිතං චේවන අත්ිතං ච ලං කච්චායන, බොහෝසේම ලංක ලෝකයා මේ අත සහ නැත කියන අන්ත ඇසුරු කරන්නේ. එතකොට කෙනෙකුට මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මය ගැන අවබෝධයක් ඇති වුණොත් අන්නේ අවබෝධය තුලින් ලෝකයේ ඇතිවෙන හැටි හා නැතිවෙන හැටි දැකලා මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඇත සහ නැත කියන අන්ත දෙකෙන් මිදෙන ක්‍රමය කොහොමද අපි මේ පටිච්චසමුප්පාද ධර්මය හරහා තේරුම් කරගන්නේ? ඊට පස්සේ ඒ පටිච්චසමුප්පාද ධර්මය දකින තැනට අපි යන්නේ කොහොමද කියන කාරණාව ගැන අපි නුවණින් ටිකක් බලමු. එහෙම නුවණින් බැලුවාම අපිට පුළුවන් ඒ ධර්මතාවය අපේ సంతානේ උපදවා ගන්න තැනට අරගෙන යන්නට. එතකොට මෙතනදී භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළ ධම්පරියාය පහු සිහි කරගන්නට මේ මධ්‍යම ප්‍රතිපදාව නැත්තම් පටිච්චසමුපාද ධර්මයේ අවබෝධය හරහායි මේ කාරණාව අපිට කරගන්නට තියෙන්නේ. ඒකයි සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝ පටිච්චසමුපාදං පස්සති යෝ පටිච්චසමුපාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් කිසි කෙනෙක් පටිච්චසමුපාදය දැක්කනම් එයා ධර්මයේ දැකපු කෙනෙක්. යම් කිසි කෙනෙක් ධර්මයේ දැක්කොත් එයා පටිච්චසමුපාදය දැක්ක කෙනෙක් කියලා. එතකොට මේ උතුම් සද්ධර්මය අපිට අවබෝධ වුණා අවබෝධ කරගත්තා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම් එයා ඒ පටිච්චසමුපාද ධර්මයේ දැකීමෙන්මයි. පටිච්චසමුපාද ධර්මයේ යම් කිසි කෙනෙක් දැක්කොත් එයා තමයි මේ සද්ධර්මය අවබෝධ කරගත්තේ වෙනවා. එතකොට අපි එහෙනම් බලමු පටිච්චසමුපාදයේ අවබෝධය හරහා ඇත්ත සහ නැත කියන අන්ත දෙකෙන් මිදෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් ඒ ධර්මයේ දකින්න තැන්ට යන ප්‍රතිපදාව ගැන දැනගන්නට කතා කරන්නට. මෙතෙන්දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාලා ලෝකයේ ඇතිවීම දන්න කෙනයි ලෝකේ නැහැ කියලා කියන්නේ. ලෝක නිරෝධය දන්න කෙනයි දකින්න කෙනා මේ ලෝක නිරෝධය දන්න කෙනයි දකින්න කෙනයි තියනවා නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ තියනවා කියන අන්තෙන් මිදෙනවා. එතකොට එහෙනම් ලෝකේ ඇතිවීම දකින්නවා නම් නැහැ කියන අන්තෙන් මිදෙනවා. තියනවා කියන අන්තෙන් මිදෙනවා නිරෝධය දකින්නවා නම්. අපි බලමු එහෙනම් ලෝකේ ඇතිවීම කොහොමද කියලා. පින්වතුනි මෙතනදී භාග්‍යවතුන් වහන්සේ හැම වෙලාවෙම මේ පටිච්චසමුපාද ධර්මයෙන් දේශනා කළේ ලෝකේ ඇතිවෙන හැටි සහ නැතිවෙන හැටි. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා එතනදී අපි මෙහෙම බලමු. පුරිම කම්ම බවස්මි මෝහෝ අවිජ්ජා ආයෝහන සංඛාරා නිකාන්ත තණ්හා උපගමනං උපාදානං චේතනා බහෝ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පුරේ කතස කම්මස ඉද පටිසන්ධිපච්චය පෙර කලාව කර්මයේ ප්‍රතිසන්ධියට හේතුයි කියලා. එතකොට මෙතනදී ඒ පරියාය පිහිටලා අපි මෙහෙම බලමු. අපි කියමු පින්වතුනි පෙර අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියනකොට ඒකද දකින්ද මේ ස්පර්ශ ආයතන 6 මේ ස්පර්ශ ආයතන 6 හට ගැනීම නොදන්නා කමම මේ ස්පර්ශ ආයතන 6 නිරෝධිය නොදන්නා කම පින්මුතුනි අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා කුසල අකුසල ආනිජ්‍ය සංඛ්‍යාත කර්ම සිද්ධ වෙනවා කර්ම කරනවා. ඒ කර්ම නිසායි පින්වත්තුනි ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ මව් කුසකට නැතිනම් විඥානයේ රූපයකට බැසගන්නේ. ඒ විඥානය රූපයකට බැසගත්තට පස්සේ ඒ විඥානයේ ඇසුරු කරගෙන පවතින රූපය ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව සැකසෙන්නේ. විඥානපච්ච නාම රූපං කියලා මතක් කළේ ඒ නිසායි. ඒ නාම රූප දෙක නිසායි පින්වතුනි මේ ඇහැකන දිවනාස ආදී ස්පර්ශයන් ඇති වෙන්නේ. මෙන්න මේ ස්පර්ශ ආයතනයන්ගේ හට ගැනීමයි පින්වතුනි ලෝකයේ හට ගැනීම කියලා කියන්නේ. මොකද ස්පර්ශ ආයතන 6 හැදුනහම අපිට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මෙන්න මේ බාහිර ආයතන ටික ලැබෙන්නේ එතකොටයි ප්‍රකට වෙන්නේ දන්නේ එතකොටයි. එහෙම නැතුව මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා අපිට හම්බ වෙන අරමුණු ලෝකේ තියනවය. එබඳු අරමුණු තියෙන තැනක අපි ඉපදිලාය කියන කාරණාව වටහා ගන්නට එපා, එබඳු දැනුමකට යන්නට එපා. හැම වෙලාවෙම ආධ්‍යාත්මික ශරීරයේ පැත්තෙන්ම ලෝකයේ බැලිය යුතුයි. අර මම මුලින් මතක් කළා රෝහිතස සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කළ පරිදි. එතකොට බම්බයක් පමණ ශරීරයේ තුලින්ම ලෝකයේත් ලෝක සම්මුතියත් අපිට වැටහෙන්නට ඕනේ. අපි අර ධර්මතා ටික මෙන්න මෙහෙම සම්මර්ෂණය කරලා බලමු. එක පෙළ ගැස්මකට පින්වතුනි, පෙර අවිද්‍යාව නිසා අපි දැන් මේ මනුස්ස මට්ටමේ කර්මයක් කළා, කාමවචර මනුස්ස මට්ටමේ කර්මයක් කළා කියලා හිතන්නකෝ. එතකොට මරණාසන්න මොහොතේදී ඒ කර්ම නිමිත්තෙ එළඹ සිටිනකොට ඒ කෙරෙහි ඇති නන්දි රාගයේ තණ්හාව නිසා ඔන්න විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් මව කුසට පැමිණෙනවා. එතකොට අවිද්‍යාව තිබුණොත් අවිද්‍යාව තියෙන තැනක කර්ම රැස්වීම වළක්වන්නට බැහැමයි. අවිද්‍යාව ඇති කල්ලි කර්ම රැස් වෙනවාමයි කියන පරයයක් වෙනවා. කර්ම රැස් වුණාම කර්ම රැස් කළොත් ඒක ප්‍රතිසන්දිය පිණිස විඥානයගේ පිහිටීම පිණිස හේතු වෙනවාමයි කියන ධම්ම න්‍යායක් තියෙනවා. හැබැයි මෙතනදී ඒ විඥානීය කර්මේනුත් කර්මයේ අවිද්‍යාවනුත් වෙන් කරන්නට බෑ. මෙතන තියෙනවා හැම වෙලාවෙම සම්ප්‍රයුක්ත ප්‍රත්‍යයක්, සම්ප්‍රයුක්ත න්‍යායක්. ඒ කියන්නේ ඒහා යෙදිලා තියෙනවා කියන කාරණාව. කර්මය කියන තැනක තියෙනවා අවිද්‍යාව තියෙනවා කියන ධර්මතාවය. කර්මය තුලින් විද්‍යමානයි මම ඉන්නවා කියන්නේ අහවලා ඉන්නවා කියන පරයය තියෙනවා ඒ තුල. එතකොට ඔන්න කාමවචර මට්ටමේ කුසල කර්මයක් කළ නිසා ප්‍රතිසන්දි වශයෙන් මේ විඥානයේ මව කුසට බැසගත්තා. දැන් මේ විඥානය කියන තැන පින්වතුනි කර්මය හා සම්ප්‍රයුක්තයි. හැම වෙලාවෙම විඥානය සංකාරය හා සම්ප්‍රයුක්තයි, සංකාරයේ විඥානය හා සම්ප්‍රයුක්තයි. උතන අඤ්ඤමඤ්ඤ කෘත්‍යකුත් වෙනවා. මේක බොහොම ගැඹුරු සිද්ධියක්. ඒක අපිට දකින්න වෙන්නේ අභිධර්ම පිටකේ පටිච්ච සමුප්පාද විභංගේ වගේ තැන්වලදී. සංඛාරයේ විඥාණයටත් විඥානයේ සංඛාරයටත් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියනවා. ඉතින් මේ ටික මම මතක් කළේ නිකන්. මෙතනින් කියන කාරණාවක් තියනවා. දැන් ප්‍රතිසන්දිසිත විපාකසිතක් උනත් ඒ සිතේ තියෙන නාම ධර්ම ටික, ඒ සිතේ තියෙන ගතිය හැපිලා තියනවා. ගතිය තියෙනවා අන්න අර කර්ම සිතේ තිබුණු ගති ටික ඔක්කෝම. එතකොට පෙර අවිද්‍යාව නිසා කර්ම කළාම ඒ කර්මයෙන්ම ඔසවපු, කර්මයෙන්ම මෙහෙවපු ප්‍රතිසන්දි මට්ටමේ සිතක් පහළ වෙනවා. ඔන්න ඒ සිතේ තියෙනවා පින්වතුනි නාම ධර්ම ටිකක්, වේදනා සංඥා සංඛාර කියලා. මෙන්න මේ නාම ධර්ම වල මෙන්න මේ ටිකේ තියෙනවා කර්ම ගතිය. මොන විදිහකට විපාකයක්ද විඳින්ට සාකස් කරලා දෙන්න ඕනේ කියන ටික. එතකොට ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුවයි පින්වතුනි මේ රූපය හැදෙන්නේ. මම ඕක නිතරම මතක් කරලා තියෙනවා. කන බොන ආහාර පාන අපි ගත්තාම එකම බත් පාන් කවපු මුං ඇට වළඳලා ආහාරයට අරගෙන ස්ත්‍රී රූපයක් හැදෙනවා, පුරුෂ රූපයක් හැදෙනවා, උස රූපයක්, කළු රූපයක්, මේ විදිහට එකම ආහාරය අරගෙන නානත්වයකට රූපය හැදෙන්නේ. ස්ත්‍රී පුරුෂ භාවයෙන් ප්‍රභේදයටපත් වෙන්නේ ආහාරයේ තියෙන විශේෂණයක් නිසා නෙමෙයි. මේ ප්‍රතිසන්දි සිත ඇසුරු කරගෙන ප්‍රතිසන්දි සිතේ තියෙන නාම ධර්ම වලට අනුවයි මෙන්න මේ රූප හැදෙන්නේ. ඒ ප්‍රතිසන්දි සිතේ තියෙනවා කර්මජ රූප, ඉති ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියලා මෙන්න මේ ඉන්ද්‍රිය රූප ටිකක්. මේ ඉන්ද්‍රිය කෘත්‍ය කරන රූප හැම වෙලාවෙම කර්මජයි, කර්මජ රූප හැම වෙලාවෙම ඉන්ද්‍රියයි. එතකොට මේ සිතේ තියෙන ඉති ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය ආදී ඒ ගති ටිකට අනුවයි පින්වතුනි කනබුන ආහාරය හැදෙන්නේ. එතකොට විඥානයේ යම් මට්ටමක් තියෙනවා නම් ඒ විඥානයේ මට්ටමටයි පින්වතුනි මේ නාම රූප දෙක හැදෙන්නේ. එතකොට නාම රූප දෙකේ රළු සියුම් බව මත මේ නාම රූප දෙකේ මට්ටමටයි පින්වතුනි ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන ටික හැදෙන්නේ. අන්නේ ආයතන වල හැටියටයි පින්වතුනි අපිට රූප හම්බ වෙන්නේ. එතකොට රූප තියෙන රූපයක් හම්බ වෙනවා, තියෙන ශබ්දයක් හම්බ වෙනවා නෙමෙයි, අපි ගාව තියෙන ඇහි හැටියටයි අපිට රූප හම්බ වෙන්නේ. රූපයේ දිහා බලලා ඇහැ තීරණය කිරීම නෙමෙයි අවශ්‍ය ඕනෙ වෙන්නේ, එහෙම නෙමෙයි පරියාය ධර්මතාවය. ඇහැ නිසයි පින්වතුනි රූප පෙනෙන්නේ. එතකොට මේ ඇහි තියනවා, ඇහැ කියන්නේ කර්මජ රූපයක්. යම් විදිහකට රූපයක් පෙන්නලද අපිට සැප දුක් විඳවන්න පුළුවන්, ඒ විදිහේ රූපයක් පෙන්වන්නයි මේ ඇහැ හැදිලා තියෙන්නේ. මොකද කර්මයෙන් මෙහෙයපු ප්‍රතිසන්දි සිත තියෙන්නේ, ඒ සිතට අනුවයි නාම රූප දෙක තියෙන්නේ. එතකොට සිතේ තියෙන කර්ම ගතිය විඳින්න ඕනේ ඇති, ඒ සිතට අනුවයි නාම රූප දෙක. එතකොට ඒ නාම රූප දෙකටත් තියෙන අර කර්මයේ ගතිය ඒ නාම රූප දෙකේ හැටියටයි ආයතන කියලා මෙහෙම ආධ්‍යාත්මික පැත්තෙන් තමයි අපි ගවේෂණය කළ යුත්තේ. එතකොට මෙතනදී අපිට ඇහෙන් බලනකොට යම් කිසි රූපයක් පෙනෙනවා නම් මේ පෙනෙන හැම රූපයක්ම පින්වතුනේ මේ ඇහැ නිසයි අපිට පෙනෙන්නේ. එතකොට ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන බාහිර ආයතන හයම අපිට හම්බ වෙන්නේ පින්වතුනේ ආධ්‍යාත්මික ආයතන ටික නිසයි. ආධ්‍යාත්මික ආයතන ටික තියෙන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප, නාම රූපපත්‍ය සලආයතන කියන ටිකෙන්. එතකොට මේ ලෝකයේ ඇති වෙන හැටි භාග්‍යතුන් වහන්සේ පෙන්වුවේ යම් කිසි කෙනෙකුගේ අවිද්‍යාව රළු මට්ටමක තිබුණොත්, කාමවචර මට්ටමක තිබුණොත් මේකද ඒ අවිද්‍යාවේ මට්ටම මත කුසල කර්මයක් කළොත් ඒ කුසල කර්මය නිසා ප්‍රතිසන්දි සිතක් ඇති වෙනවා. එහෙම වුණොත් නාම රූප දෙකක් ඇති වෙනවා. ඒ නිසා ආයතන ටික ඇති වෙනවා. ආයතන ටික ඇදුනොත් මේ ලෝකේ පෙනෙනවා. මේ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ හදලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන දිපින්වතුනි අපි තව ටිකක් මෙහෙම බලමු. මේ කර්මයේ ගතිය අඩු වෙන්න අවිද්‍යාව තව ටිකක් සීන වුණොත්, අවිද්‍යාව තව ටිකක් ගෙවුනොත්, කර්මය ටිකක් තව මටසිලුට වුණොත්, කර්මය ටිකක් සුකුම වුණොත් පින්වතුනි එතකොට ඇති වෙන ප්‍රතිසන්දි විඥානයේ ප්‍රනීත ධාතුවේ පිහිටනවා. ප්‍රනීත ධාතුවේ පිහිටනකොට ඒ සිතට අනුව ඇති වෙන නාම රූප දෙක ඉතාමත් සුකුමයි. ඒ නාම රූප දෙක නිසා හටගන්න ආයතන ඉතාම සුකුමයි, සියුමැලි. ඒ සියුමැලි ආයතන වලට ප්‍රකට වෙන රූප අපේ මට්ටමේ නෙමෙයි, මේ වගේ රළු රූප නෙමෙයි, මේ අවකාශයේ තියෙන සියුම් රූපත් ප්‍රකටයි. එතකොට ඕන අපි කියනවා ඒ මට්ටමට දෙවියෝ කියලා. දැන් තව උත්සාහයෙන් දෙවියෝ අපිට පේන්නේ නැහැ. අපේ ඇහැට නොපෙනෙන සියුම් රූප. නමුත් ඒද කාම භවයේ කබලින්ක ආහාරයෙන් හැපෙන්නේ. එතන වෙනස් වුනේ කුමක් නිසාද? අවිද්‍යාව අඩු වෙච්ච නිසා කර්මය සුකුමයි, කර්මයේ සිවුන නිසා ප්‍රතිසන්දිය විඥාන ධාතුවේ පිහිටනවා. එහෙම වුණාම ඒ සිතට අනුව නාම රූප දෙක සිවුමැලි, ඒ සිවුමැලි නාම රූප දෙක නිසා ඇති වෙන මේ ආයතන බොහොම සුකුමයි, සිවුමැලි. ඒ ආයතන වලට ප්‍රකට වෙන රූප මේ වගේ රූප නෙමෙයි, මේ අවකාශයේ තියෙන මේට ඔබෙන් තියෙන සියුම් රූපද පෙනෙනවා. අපි ඕකෙදි තව ටිකක් විස්තර කරලා බලුවොත් අවිද්‍යාව තව ගොඩාක් ප්‍රහීන වුණොත්, ඒ වගේම විඥාණය අධිකතර ප්‍රනීත වුණොත්, විඥානය අධිකතර ප්‍රනීත වුණොත් කර්මය පින්වතුනි මේ විඥානය ඉතාමත් ප්‍රනීත ධාතුවේ පිහිටනවා. එහෙම පිහිටියාම ඇතිවෙන නාම රූප දෙක ඉතාමත් සියුමැලි ඉතාමත් සියුම්. එහෙම වුණොත් ඒ ඇතිවෙන ඇස්කම් ආදී ඉන්ද්‍රිය ඉතාමත් සියුම්. එහෙම වුණොත් ඒ ඇස්කම් ආදී ඉන්ද්‍රියන්ට ප්‍රකට වෙන රූප සද්ද ඉතාමත් සියුම්. ඔන්න ඒ වගේ වෙලාවට අපි කියනවා බ්‍රහ්ම ලෝකේ ඉපදිලා කියලා. ඒ වගේම පින්වතුනි අවිද්‍යාව ඉතා දෙඩි වුණොත් රළු වුණොත් ඒ ඇති කරගන්න කර්මය ඉතාමත් දැඩි. පින්වතුනි ඒ ඇති කරගන්න කර්මය දැඩි වුණොත් විඥානයේ හීන ධාතුවේ පිහිටනවා. හීන ධාතුවේ විඥානයේ පිහිටියම එතන ඇතිවන නාම රූප දෙක රළුයි. එතකොට ඇතිවෙන නාම රූප දෙක රළු වෙනකොට ඒ ආයතන රළුයි. පින්වතුනි ඒ ආයතන දෙකට හැම වෙලාවෙම යම් ස්පර්ශයක් ස්පර්ශ වෙනවා නම් ඒක දුක්සහගතමයි. අන්න ඒ මට්ටමට කියනවා අපාය කියලා. එතකොට මෙතනදී අපාය දිව්‍ය ලෝකය බ්‍රහ්ම ලෝකය කියලා කලින් තියෙනවා නෙමෙයි. මේ පටිච්ච සම්පාද ධර්මයේ යම් කිසි කෙනෙක් හොඳට දැක්කොත් එයාට පේනවා මේ ආධ්‍යාත්මික ආයතන ටික ඇතිවීමමයි ලෝකේ ඇතිවීම කියලා. කන්දහනම් පහතු භාවෝ ආයතනනම් පටිලාභෝ අයං උච්චති ජාති. ජාති කියලා කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙනවා නම් ආයතනයන්ගේ ලැබීමක් තියෙන මෙන්න මේ ටිකට ඉපදීම කියලා කියන්නේ. හැබැයි හොඳට මතක තබා ගන්නට ඕනේ අපිට පෙනෙන රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා අපිට පෙනෙන ටිකේ අපිට පෙනෙන අරමුණු තියෙන තැනක ඇහැකන දිවනාසේ ශරීරයේ උපන්න නෙමෙයි. ඇහැකන දිවනාසේ ශරීරයේ උපන්න නිසා මේ ධර්මය ප්‍රකටයි. මේ ධර්මය පෙනෙනවා. අපි හිතාගෙන ඉන්නේ ඇහැට පෙනෙන රූප තියෙනවා, ඒ රූප තියෙන තැනක ඇහැදිලා වගේනේ. එහෙම නෙමෙයි. ඉස්සෙල්ලා ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ පිහිටලා නාම රූප දෙක ඇතිවලා ආයතන හැදුණු නිසා මේ රූපය පෙනෙන්නේ. එතකොට රූපය කියන එක උපද්දන්නේ පින්වතුනි ඇහෙන් මිසක මෙබඳු රූපයක් හදලා පෙන්වන්නේ මේ ඇහෙන්. මේ ඇහැ අර විඥානයේ ප්‍රනීත වෙලා නාම රූප දෙක ප්‍රනීත වුණොත් ඇහැ ප්‍රනීතයි, එහෙම වුණොත් මේ පෙනෙන රූපය වෙනස් වෙනවා. එදාට කියනවා අපි දිව්‍ය ලෝකේ ඉපදිලා කියලා. තවත් විඥානයේ ප්‍රනීත වෙලා නාම රූප දෙක ප්‍රනීත වෙලා මේ ඇහැ ආදී ඉන්ද්‍රිය තවත් ප්‍රනීත වුණොත් පෙනෙන රූප තවත් ප්‍රනීතයි, තවත් වෙනස් වෙනවා. එතකොට බ්‍රහ්ම ලෝකේ කියනවා හැම වෙලාවෙම දෙවියෙක්ගේ මට්ටමේ රූප දකින්වද, බ්‍රහ්මෙක්ගේ මට්ටමේ රූපකින් සැප දුක් විඳිනවද, මිනිස්සෙක්ගේ මට්ටමේ රූපකින් සැප දුක් විඳිනවද කියන කාරණාව තියෙන්නේ අපි ලබා ගන්න ඇහැ මතයි. ඇහැ කියන එක තියෙන්නේ අපි හදා ගන්න නාම රූප දෙක මතයි. නාම රූප දෙක තියෙන්නේ හදා ගන්න ප්‍රතිසන්දිසිත මතයි. හදා ගන්න ප්‍රතිසන්දිසිත තියෙන්නේ කර්මය මතයි. කර්මය කියන එක තියෙන්නේ අවිද්‍යාව කියන කාරණාව මතයි. එතකොට යම් කිසි කෙනෙකුට වැටහීමක් ඇති වුණොත් අපායේ තියෙනවය, දිව්‍ය ලෝකයේ තියෙනවය, බ්‍රහ්ම ලෝකයේ තියෙනවය කියන මේ කාරණාව විද්‍යමාන නැහැ, ලැබෙන්නේ නැහැ. කුමක් නිසාද? යම් කිසි තැනක මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මය හරහා දැකලා මෙන්න මෙහෙමයි ලෝකේ ඇති වෙන්නේ කියලා දන්නවනම් එයා නැහැ කියන්නේ නැහැ. මොකක් නිසාද? දැන් අපි දැක්කා අවිද්‍යාව අඩුවෙලා කර්මය ඒ මට්ටමට ඇවිල්ලා ප්‍රතිසන්දි විඥානය ප්‍රනිත ධාතුවේ පිහිටලා අනුක්‍රමයෙන් ඒකේ රළු සියුම් බව මත නාම රූප දෙක ආයතන දෙක ඇති වුණොත් මනුස්ස ලෝකය, බ්‍රහ්ම ලෝකය, දිව්‍ය ලෝකය කියන මට්ටම් විද්‍යමාන වෙනවා. ඒ වගේම අවිද්‍යා කර්මය නිසා ප්‍රතිසන්දි විඥානයේ හීන ධාතුවේ පිහිටියොත් ඒ හීන වූ නාම රූප දෙකත් ඒ නිසා හීන වූ මට්ටමේ ආයතන ටිකත් හැදුනොත් හීන වූ මට්ටමේ රූප ශබ්ද ස්පර්ශ වෙලා අපා දුක් විඳින්න වෙනවත් කියලා දැක්කොත් මෙන්න මේ නිසා මෙයා අපාය නැහැ, දිව්‍ය ලෝකෙ නැහැ, බ්‍රහ්ම ලෝකෙ නැහැ, මනුෂ්‍ය ලෝකෙ නැහැ කියලා කියන්නේ. ඒකම එයා දන්නවා. අපි කියමු අවිද්‍යාව යම් කිසි කෙනෙකුට අඩු වුණොත්, ගොඩාක් අඩු වුණොත්, ඒ වගේම අකුසල කියන කර්ම නොකළොත්, විඥානේ හීන ධාතුවේ පිහිටියේ නැත්තම්, බැසගත්තේ නැත්තම්, ඒ මට්ටමේ නාම රූප දෙකක් හැදුන් නැත්තම්, ඒ මට්ටමේ ආයතන නැත්තම්, ඒ මට්ටමේ ස්පර්ශයක් වෙන්නේ නැහැ, ඒ මට්ටමේ සැපක් දුකක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ හේතුඵල ධම යම් කිසි කෙනෙක් දැක්කොත් එයා අපායේ තියෙනවා කියලා කියන්නේ. මොකද අපායේ ඒකාන්තයෙන් තියෙනවා නෙමෙයි, අපායේ කියන එක උපදින්න තියෙන හේතු ටික නැත්තම් අපායේ කියන එක උපදින්නේ නැහැ. එතකොට මනුස්ස ලෝකයේ කියන එක අවිද්‍යාව අඩු වෙලා, කර්මය ටිකක් ප්‍රණිත වෙලා, විඥානයේ මෞකුසකට නොපෙමුණුත්, ඒ මට්ටමේ කර්මයක් රැස් නොවුණු, අවිද්‍යාව අඩු වෙලා ඒ මට්ටමේ කර්මයක් රැස් නොවුණොත්, විඥානයේ මෞකුසකට බැස නොගත්තොත්, මෙබඳු නාම රූප දෙකක් නැහැ, එහෙමුණොත් මෙබඳු ආයතන නැහැ, එහෙමුණොත් මෙබඳු රූප අපිට සැප දුක් විඳින විදිහ මේ මනුෂ්‍ය මට්ටමේ රූප ශබ්ද උපදින්න විදියක් නැහැ. තියෙනවා අපිට තේින්නේ නැහැ පරියායක් නෙමෙයි, ඒවට උපදින්න විදියක් නැහැ. එහෙම ලෝකයක් නැහැ. එතකොට එහෙම දැක්කහම එයාට මනුෂ්‍ය ලෝකයේ තියෙනවා යන කාරණාව විද්ධිමාන නැහැ. එයා දන්නවා ලෝක නිරෝධය දකිනකොට මේ තියෙනවා කියන කාරණාව ඇසුරු කරන්නේ. අවිද්‍යාව ගෙවුනොත් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මට්ටමේ කර්ම රැස් නොවුනොත්, ඒ මට්ටමේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් නොපෙමුනොත්, නාම රූප දෙක නැහැ, එහෙමුනොත් ආයතන නැහැ, එහෙමුනොත් ඒ මට්ටමේ රූපකින් රූප ශබ්ද අහලා දැනගෙන සැප දුක් විඳින කියන ධර්මතාවයක් නැහැ. ඒකයි අවිද්‍යා යත්තේ වශේෂ විරාග. අවිද්‍යාව ශේෂයක් වත් නැති වුණොත් මොකද වෙන්නේ? සංකාර නිරෝධ. පුඤ්ඤාභි සංකාරත් නැහැ, අපුඤ්ඤාභි සංකාරත් නැහැ, ආනිජ්ජාභි සංකාරත් නැහැ. සංකාර නිරෝධ, විඥාන නිරෝධ. එහෙම වුණොත් ප්‍රතිසන්දි වශයෙන් පැමිණීමක් නැහැ. එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? මේ නාම රූප දෙක නැහැ. එහෙම වුණොත් ආයතන නැහැ. ආයතන නැති වුණොත් පින්වත්තුනි වෙන්නේ මොකද්ද? මේ වගේ රූප ශබ්ද හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ පරියාය දැක්කොත් යම් කිසි කෙනෙක් ඒකින් කියනවා ලෝකේ තියනවා නෙමෙයි කියලා. එතකොට අවිද්‍යාව නිසා ස්පර්ශ ආයතන ටික හැදිලා රූප ශබ්ද උපද්දලා විඳින්ට ලෝකයක් හදලා දෙන පරියාය දැක්කහම නෑ කියන්නේ නැහැ. අවිද්‍යාව නැති කරලා, කර්මය නැති කරලා මේ ස්පර්ශ ආයතන හයේ නූපදීමක් කළොත් මේ වගේ විඳින්ට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හම්බ වෙන්නේ නැහැ, ලෝකයක් හම්බ වෙන්නේ නැහැ කියලා දකින්නකොට තියනවා කියන්නේ. මේ පටිච්ච සමුප්පාද සිද්ධියෙන් භාග්‍යතුන් වහන්සේ අනාවරණය කරන්ට හදනවා, අනාවරණය කරනවා විශේෂ දෙයක්. ඒ කියන්නේ මේ මුල් ලෝකෙම හිතාගෙන ඉන්නේ අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලා මේ ලෝකේ තිබුණා, ඒ තියෙන ලෝකෙකයි අපි උපන්නේ, අපි ඉපදිලා ඉන්නේ. එතකොට උපන්නට පස්සේ ලෝකයේ තියෙනවා, තියෙන ලෝකයේ ඇසුරු කරමින් අපි ජීවත් වෙන්නේ. පහු කාලෙකදී කර්මාණු රූපව අපි මැරිලා යනවා, ලෝකයේ තියෙනවා කියලයි හිතන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේ හරහා අර්ථ විවරණයක් කරනවා මේ ලෝකෙට සාධාරණ නොවුණු දේවේනවා මාරේනවා බ්‍රහ්මේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මෙන් කියලා බුදුරජාණන් වහන්සේ දෙවියෙකුටවත් මාරයෙකුටවත් බමුණෙකුටවත් ශ්‍රමණයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් කිසියම් දෙවියෙකුටවත් කියන්න බැරි පවත්තන්න බැරි ධර්මතාවයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි ලෝකයේ තියෙනවා තියෙන ලෝකෙට අපි ඇවිල්ලා ඉපදුනා නෙමෙයි මේ ස්පර්ශ ආයතන හයේ ඉපදීමම ලෝකෙ ඉපදීම කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. තියෙන ලෝකෙක අපි ජීවත් වෙනවා නෙමෙයි ස්පර්ශ ආයතන හයේ ජීවත් වීමම ලෝකෙ ජීවත් වීම ලෝකෙ පැවැත්ම. ලෝකෙ තියෙද්දී අපි මැරලා යනවා නෙමෙයි ස්පර්ශ ආයතන හයේ අතහැරීමම නිරෝධියම ලෝක නිරෝධය කියන ධර්මතාවයකුයි මේ පටිච්චසමුප්පාදේ හරහා පෙන්වන්නේ. ලෝකයේ ඇතිවීම පින්වතුනි මේ පටිච්චසමුප්පාදේ පෙන්වන්නේ ලෝකයේ ඇති වෙන හැටි පෙන්වන්නද. ඒ කිව්වේ මේ ස්පර්ශ ආයතන හය ඇති කරපු නිසා ස්පර්ශ ආයතන හයෙන් උපද්දපු රූප සද්ද ගන්ධ රසයකුයි අපි පරිහරණය කරන්නේ මිසක මේ ස්පර්ශ ආයතන හය ඇතිවෙන්නේ ඉස්සෙල්ලා තිබුණු දෙයක් පස්සේ උපන්න හැකින් දකින්නවා කියන එකක් නෙමෙයි පෙන්වන්න හදන්නේ. අපි හිතන්නේ ඉස්සෙල්ලා තිබුණු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පස්සේ උපද්දපු ඇහැකන දිවනාසේ ශරීරය කියන එකකින් දකින්නවා කියන කාරණාව. නමුත් මෙතෙන්දි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළ දෙන්න උත්සාහවත් වෙනවා ඉස්සෙල්ලා පහළ වෙච්ච රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පස්සේ උපද්දපු ඇහැකන දිවනාසේකින් දැක්ක දැනගත්ත නෙමෙයි ඇහැකන දිවනාසේ ශරීරයේ කියන ටික ඇති උනේ මෙන්න මේ හේතු ටික නිසායි. මෙන්න මේ හේතු ටික නිසා හටගත්ත ඇහැකන දිවනාසේ ශරීරයේ කියන මේ ආයතන ටික නිසා උපද්දපු රූප ශබ්ද රස පොට්ටබ්බයක් කිනුයි අපි සැප දුක් විඳින්නේ ඒව එකයි ගනුදෙනු කරන්නේ. එතකොට අපේ කර්මයට අනුවයි ඇහැකන දිවනාසේ ශරීරය හැදිලා තියෙන්නේ. ඒ කර්මයෙන් උපද්දපු රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බයන්ගෙන් නම් අපි සැප දුක් විඳින්නේ. ඒ කියන්නේ මෙතෙන්දි පරියායක් යනවා අපි සැප දුක් විඳින්නේ පෙර කළා වූ කර්මයට අනුව. ඒ කියන්නේ පෙර කළා වූ කර්මය යම් විදිහකට විඳ හැකිද ඒ විදිහට විඳින්නයි මේ ආයතන ටික සකස් කරලා තියෙන්නේ. අපිට ඕනේ ඕනේ විදිහට විඳින්න බෑ. ආයතන ටික තියෙන්නේ මේ කර්මය මට්ටමට මේ ඇහැට කියනවා කර්මජ රූපයක්. කන කර්මජ රූපයක් නාසය කර්මජ රූපයක් චක්කුම් බික්කවේ පුරාණ කම්මං මහණි අස පුරාණ කර්මයයි සෝතම් බික්කවේ පුරාණ කම්මං කන පුරාණ කර්මයයි ඇහැ කන දිව නාසය මේව පුරාණ කර්ම. එතකොට මේ පුරාණ කර්මය නිසා ඒවට යම් යම් ආකාරයකට විපාක විඳින්න පුළුවන් විදිහට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ හදන එක තමයි මේ ආයතන ටිකේ කෘත්‍යය. පුරාණ කර්මයන්ගෙන් හැදුණු ආයතන ටික වැඩක් කරනවා. ඒ තමයි මොකද්ද? රූප හදනවා. ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ මේව හදලා චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන කියන මේ ටික උපදන්න ඉඩ දීලා තියෙනවා. ඒකයි සලායතන පච්චයා පස්ස මේ ස්පර්ශයට සම්පූර්ණ බලය දරන්නේ ආධ්‍යාත්මික ආයතන ටික. එතකොට මේ අපිට ලෝකෙකින් සැප දුක් විඳින්න හම්බ වෙන්නේ පින්වතුනි මේ ආධ්‍යාත්මික ආයතන ටික නිසායි. ඉතින් මෙතෙන්දි මම මතක් කළේ මේක ටිකක් ගැඹුරුයි කියලා මේ භාග්‍යතුන් වහන්සේ අනාවරණය කරන්න උත්සාහවත් වෙනවා බොහෝ සෙයින්ම. මේ පටිච්චසමුප්පාද ධර්මය හරහා ලෝකය ඇති වෙන්නේ මෙන්න මේ ක්‍රමයටයි කියලා. ලෝකය කියන එකක් තිබුණා නෙමෙයි හටගන්න ඉස්සෙල්ලා තියෙනවා එහෙම නෙමෙයි. මේ අවිද්‍යා කර්ම හරහා මේ ලෝකය කියන එක ඇති වෙන හැටිත් ඊට පස්සේ ඒ හරහා සැප දුක් ලෝකේ උපද්දවාගෙන සැප දුක් විඳින හැටිත් භාග්‍යතුන් වහන්සේ පෙන්වවලා දේශනා කළා. එතකොට ඒකෙන් පෙන්නනවා මේ පටිච්චසමුප්පාදේ හරහා ලෝකයේ ඇති වුණා කියන සිද්ධියෙන් ආධ්‍යාත්මික හේතු ටික හැදිලා ඒ නිසා මේ ලෝකය කියන එක උපදින හැටි. ඔන්න මේ පරියාය හරියට තේරුණාම අපිට කවදාවත් අපාය නෑ, දිව්‍ය ලෝකෙ නෑ, බ්‍රහ්ම ලෝකෙ නෑ කියන්න බෑ. ඒ අන්තයටපත් වෙන්නේ නෑ. අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියලා මේ හේතු ප්‍රත්‍ය දැක්කොත්, පටිච්ච සමුපාදේ දැක්කොත්, පටිච්ච කියන්නේ හේතු, සමුපාද කියන්නේ උපදවන, ඵලයන් උපදවන හේතු ටික දැක්කොත්, ඒ හේතු ටික නිසා උපදින ඵලය දැක්කොත් පින්වතුනි එයා නෑ කියන්නේ නෑ. එතකොට ඔන්න එයා උච්ඡේද දෘෂ්ටියෙන් මිදෙනවා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ දැකලා. ඊට පස්සේ මේ හේතු ටික නිරුද්ධ වුණොත් මේ ඵලය නිරුද්ධ වෙනවා කියලා පටිච්ච සමුප්පාදයත්, ඒ සමුපාදය නැති වුණු සමුප්පන්නේ නැත්නම් හටගන්න ඵලයක් නොලැබෙන බව දැක්ක නිසා භාග්‍යතුන් වහන්සේ අවිද්‍යාව නිරුද්ධ වුණු සංඛාර නිරුද්ධ වෙනවා කියලා මේ පටිච්ච සමුපාද නිරෝධයෙන් පෙන්වුවා පින්වතුනි ලෝක නිරෝධය. ඒ ටික හරියට යම් කිසි කෙනෙක් දැක්කොත් මේ ශාසනය එයා අපායේ තියෙනවා, දිව්‍ය ලෝකේ තියෙනවා, බ්‍රහ්ම ලෝකේ තියෙනවා කියලා කියන්නේ. මොකද එයා දන්නවා, හැබැයි අපායට යන පාරක් දන්නවා, අපායේ මිදෙන පාරක් දන්නවා, දිව්‍ය ලෝකෙට යන පාරක් දන්නවා, දිව්‍ය ලෝකෙ මිදෙන පාරක් දන්නවා, බ්‍රහ්ම ලෝකෙට යන පාරක් දන්නවා, බ්‍රහ්ම ලෝකෙ මිදෙන පාරක් දන්නවා, සතර අපායට යන පාරක් දන්නවා, ඒකෙ මිදෙන පාරක් දන්නවා. ඒ වගේම දන්නවා යම් තැනක සංකතයි නම් සංකතයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. මේ අවිද්‍යාව කියන ප්‍රත්‍ය නිසා හටගන්නේ, ඒ හේතුන්ගෙන් හටගන්න තුන් ලෝකයක් තියෙනවා නම් ඒ තුන් ලෝකයම දන්නවා. ඒ තුල තියෙන හැම දෙයකම ඉපදීම පෙනෙනවා, ඒ වගේම ඒ හැම දෙයකම නැතිවීම පෙනෙනවා, ඒ වගේම සිටිහුගේ වෙනස් බවක් දිරීමක් පෙනෙනවා. එහෙනම් ජාති ජරා මරණ කියන තුන සාධාරණයි. මේ සංකත හැම දෙයකටම කියන ටික පේනවා තුන් භූමියටම. ඒ නිසා ඒ ධර්මයන්ගේ ඉපදෙන මාවතක් දන්න, ඒක නැති කරන මාවතක් දන්න කෙනා යම් මාර්ගයකින් ගිහිලා ජරා මරණයි එහෙනම් අපි උපදවන්නේ කියලා දකිනකොට ඒකට හිත නැමෙන්නේ නැහැ, කැමති වෙන්නේ නැහැ. ඒ යම් මාවතකින් ගිහිලා ඒක නිරුද්ධ කරන්න පුළුවන් නම් ඒ මාවතට කැමති වෙනවා. ඉතින් මම මේ පින්වතුන්ට මතක් කළේ මේ ටිකේදී මේ කච්චානගත සූත්‍රය හරහා මේ ලෝකෙ බොහෝ සෙයින්ම තියෙන්නේ මැරෙන්න ඉස්සර වෙලා අපි උපන්න ලෝකෙකුත්, අපි ලෝකෙ තියෙද්දී අපි මැරිලා යනවා කියන පරියායකුත්. එතකොට එහෙම කෙනාට මුකුත් මේ ලෝක නිරෝධය සඳහා මුකුත් කරගන්න බෑ. තමන්ට කුසල තියෙන ලෝකේ ආරම්භය කුසල කුසල කරගන්න විතරයි පුළුවන්. තමන්ගේ ගැළවීමක් ගැන හොයනවා, නමුත් ලෝකේ තියෙනවා කියන දෘෂ්ටියම තමන් ඉන්නවා කියන කාරණාව තියෙනවා කියන එක පේන්නේ. එතකොට තමන් තුල හැම වෙලාවෙම ලෝක නිරෝධයක් එළඹ සිටින්න ක්‍රමයක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නේ මේ ස්පර්ශ ආයතන 6 හරහා ලෝකේම ඇති වෙන්නේ මෙහෙමයි. ආයේ තමන් කියලා වෙන් කරන්න හෝ ලෝකේ තමන්ගෙන් තමන් ලෝකෙන් වෙන් කරන්න බෑ. ස්පර්ශ ආයතන 6 ඇතිවීමම ලෝකේ ඇතිවීම. එතකොට ස්පර්ශ ආයතන 6 නිරුද්ධ වුණොත් ලෝකේ නිරුද්ධ වෙනවා. ආයෙ දැන් ලෝකේ ඉතුරුයි තමන් නැති වෙනවා හෝ තමන් ඉතුරුයි ලෝකේ නැති වෙනවා කියන එකක් නැහැ. පින්වතුනි යම් තැනක ලෝකේ තියෙද්දි තමන් නැති වෙනවා කිව්වත්, තමන් ඉද්දි ලෝකේ නැති වෙනවා කිව්වත් හැම තැනකම කෙලෙස් තියෙනවා, අප්‍රපංචයි. මේක ඊටාම සිවුම්. එතකොට මෙන්න මේ පටිච්ච සම්පාද ධර්මයේ දේශනා කරලා ඒ පටිච්ච සම්පාදයේ දකින්න යන ප්‍රතිපදාව භාගතුන් හත දේශනා කළා. පින්වතුනි මම මේ ප්‍රතිපදාවත් ඕගොල්ලන්ට පැහැදිලි කරනවා. මෙන්න මේ ප්‍රතිපදාවේ ගෙහිල්ලා බම්බයක් වමන ශරීරයෙන් ලෝකේ ඇති වෙන හා නැති වෙන හැටි දකින්න පුළුවන්. අන්නේ දැක්කහම මේ අන්ත දෙකට නොපැමිණ සියලුම ආශ්‍රයක්ෂය කරලා මේ ජීවිතේම සසර දුකෙන් මිදෙන්න පුළුවන් කියන දහම් පරයායක් විද්‍යමානයි. නමුත් අද දවසේදී ඒ මාර්ගය ගැන පැහැදිලි කරන්නට කල් වේලා මදි, ඉඩ මදි. මම බලාපොරොත්තු වෙනවා අද මේ දේශනා කළ ලෝකයේ ඇතිවීම නැතිවීම මම පෙන්නවා ඒ ධර්මයේ දකින තැනට මනස ගන්න තියෙන ප්‍රතිපදාව මොකද්ද කියන කාරණාව මම ඊගාව සතියේ මේ පිඟුතුන්ට පෙන්වන්න උත්සාහවත් වෙනවා. ඊගාව සතියේ කොටසෙන් බලාපොරොත්තු වෙන්න මේ පටිච්ච සමුප්පාදය දකින තැනට අපේ මනස ගෙනියන්න අපි කුමක් කළ යුතුද? කුමන ධර්ම පරයායක පිහිටලා කුමන ධර්මයක් වඩලද පටිච්චසමුපාද අවබෝධය කරගන්න පුළුවන්? පටිච්චසමුපාදයේ දැක්ම ඇති කරගන්න පුළුවන්, එබඳු දැක්මක් ඇති කරගෙන සසර දුකින් මිදෙන්න පුළුවන් කියන කාරණාව පෙන්නනවා. ඒ නිසා මේ දේශනාවේ ඉතුරු කොටස ඊගාව සත්‍යයට බලාපොරොත්තු වෙන්න. මේ දේශනාව ශ්‍රවණය කළ ඔබ හැමට තෙරුවන් සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු සිවං පදන්ති.